ගෞරවනීය අපේ ආන්දරණ වහන්සේ, කල්යාණ මිත්‍රවරුනි, මේ 2015 නවම් පසළොස්වක පොහෝ දින මේ නිලම්බ භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන භාවනා වැඩසටහනේ භාවනාව පිළිබඳ කිසියම් ප්‍රායෝගික අත්දැකීමකින් පසුව ඒ පිළිබඳ තවදුරටත් ටිකක් ගැඹුරට සොයා බැලීමකුයි දැන් සිදු වෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, ඕනෑම දෙයක පෙනෙන කොටසක් සහ නොපෙනෙන කොටසක් තිබෙනවා. හැම දෙයකම මතුපිට බැලුවොත් පේනවා. මතුපිට පේන්නේ බැලුවොත් පමණයි. නොබැලුවොත් මතුපිට පේන්නෙත් නැහැ. කල්පනාව වෙන අතක තියාගෙන බැලුවත් කිසි දෙයක් පේන්නේ නැහැ. හරියට පේන්නේ නැහැ. පහසුවෙන් ලේසියෙන් දකින්නට පිළිවන් මතුපිට පවා කෙනෙකුට හොඳින් දැర్శණය වෙන්නේ ඒ දෙස අවධානයෙන් බැලුවොත් පමණයි. නොසලකිල්ලෙන් තවත් කල්පනා රාශියක එල්බීගෙන ඇස් දෙක අරගෙන හිටියට කිසි දෙයක් නිවැරදිව පැහැදිලිව සම්පූර්ණයෙන්ම දකින්ට ලැබෙන්නේ නැහැ. එම නිසා අවධානය ඉතාම අවශ්‍යයි. මේ සාමාන්‍යයෙන් ඇහැට පේන්නට තිබෙන දෙයක් වුවත් දකින්න, සාමාන්‍යයෙන් කනට ඇහෙන හඬක් වුවත් අහන්නට, අවධානය නැති තැනක අහන කෙනෙක් නැහැ, දකින කෙනෙකුත් නැහැ. අවධානය ගිලිහුණු මොහොතේම ශ්‍රවණය කළ කෙනා හෝ බලාගෙන හිටිය කෙනා අතුරුදහන් වෙනවා. එවිට සිදුවන්නේ හුදු භෞතික සහ රසායනික ක්‍රියාවලියක් විතරයි. විද්‍යාව අපට කියන පැහැදිලි කරන ඒ භෞතික සහ රසායනික ක්‍රියාවලිය වෙනවා. කනේ ශබ්දයක් ගැටෙනකොට, ඇහැට ආලෝකයක් වැටෙනකොට ඒ සිදුවන භෞතික රසායනික විද්‍යුත් ක්‍රියාවලිය වෙනවා. එපමණයි. හැබැයි දැකීමක් හෝ ඇසීමක් වෙන්නේ නැහැ. එම නිසා අවධානය අත්‍යවශ්‍ය කාරණයක්. මේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු වලදී හරියට ආගන්න යමක්, හරියට කියවන්නට යමක්, නිවැරදිව යමක් තේරුම් ගන්න, ඒ සියල්ල සඳහා අවධානය අත්‍යවශ්‍යයි. අවධානයෙන් බැලුවොත් ඇහැට පේන්න තියෙන දේ දකින්න පුළුවන්. ඇහැට පේන දේ දැකීම අවධානයෙන් සිදුවන දෙයක්. කනට ඇහෙන දේ ඇසීම අවධානයේ කාර්යයක්. කනේ කාර්යයක් හෝ ඇහි කාර්යයක් නෙමේ දෙක. අවධානයේට තමා මම නැතිනම් පුද්ගලයා කියා කියන්න පුළුවන්. අවධානයේට අපි මෙතන ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ශාරීරිකව මෙතන හිටියද නැද්ද කියන කාරණයට වඩා අවධානයෙන් හිටියද නැද්ද කියන කාරණයට. අවධානය ගිලිහුණු මොහොතේම අපි තවදුරටත් මෙතන නැහැ. අපි මෙතන නැතිකොට මෙතන සිදුවන කිසි දෙයක් අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. දැනගන්නට නම් අප ඒ දේ සිදුවන තැන සජීවීව සිටිය යුතුයි. සජීවීව නොසිටින විට අප සිටින්නේ වෙනත් තැනක. සමානසික වශයෙන් බොහෝ තැන්වල පුද්ගලයෙකුට ඉන්න පුළුවන්. වාසය කරන්න පුළුවන්. බොහෝ දුර ඈත. දෙහිම ඉන්නකොට එතන වෙන දේ දන්නෙත් නැහැ, මෙතන වෙන දේ දන්නෙත් නැහැ. දැන් කෙනෙකුට මනසින් gedara ජීවත් වෙන්න පුළුවන්. කායිකව මේ භාවනා මධ්‍යස්ථානයේ වාඩි වී සිටින අතර එහෙම මානසිකව මනසින් gedara ජීවත් වෙනවා නම් කායිකව මෙතන වාඩි වී ප්‍රභවම් පැහැදිලි මෙතන සිදුවන කිසි දෙයක් ඒ මොහොතේ දැනෙන්නේ ඇහෙන්නේ පේන්නේ නැහැ. ඒ වගේම ගෙතර වෙන්න තේ දැනගන්නත් බෑ. මනසින් හිටියා කියා කිසියම් තැනක භෞතිකව එතන සිදුවන දේවල් දැනගන්න බෑ. එතන වෙන දේ දන්නෙත් නෑ, මෙතන වෙන දේ දන්නෙත් නෑ. කය ජීවත් වෙන තැන සිදුවන දේ ගැන වැටහීමකුත් නෑ. මනස ජීවත් වෙන තැන සිදුවන දේ ගැන වැටහීමකුත් නෑ. එතට හරියට බැලුවොත් මෙතනත් නෙමෙයි, එතනත් නෙමෙයි ඉන්නේ. දෙලොවක් අතර ඉන්නේ. අවධානය අත්හැරිය මොහොතේ අවධානයෙන් සිටීම අතපසු කළ මොහොතේ පුද්ගලයා ජීවත් වෙන්නේ දෙලොවක් අතර. ඒ ලෝක දෙකේම සිදුවන දේ ගැන ආංක 21වත් වැටහීමක් නැහැ. නිකම්ම නිකම් ඔය ගන්ධබ්බ ලෝකයේ ඉන්නේ. දැන් බලන්න අවධානයේ කෙනෙක් ඉන්නේ කොපමණ ස්වල්ප වෙලාවක්ද? පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් අවධානයේ සිටීමක් සිද්ධ වෙන්නේ නැහෙනි. ඒත් වැඩි කාලයක් මිනිස්සයා ජීවත් වෙන්නේ දෙලොවක් අතර. සැබෑ ලෝකේ නෙමෙයි, යතහ ලෝකෙත් නෙමෙයි. කොහේ ඉන්නවද කියා නිශ්චිත වශයෙන් කියන්න බෑ. මනසින් කිව්වට මේ වෙලාවේ ගෙදර ඉන්නේ කියා ඇත්තටම ගෙදර නෙමෙයි ඉන්නේ. ඇත්තට ගෙදරත් නෙමෙයි ඉන්නේ. මෙතනත් නෙමෙයි ඉන්නේ. කොහෙද ඉන්නේ? සිටින්නේ කොහේදයි නොදන්නා වූ කිසියම් අවකාශයක. යථාර්ථයෙන් පලා ගිය යථාර්ථයෙන් ඔබෙහි වූ නිශ්චිත වශයෙන් කිව නොහැකි කිසියම් ගන්ධබ්බ ලෝකයක තමයි ඉන්නේ. අන්තරාභව කියා ওই වචනයක් තියෙන්නේ මරණට පස්සේ. එතනත් නෙමෙයි මෙතනත් නෙමෙයි මේ දෙක අතර ඉන්නවා කියා කතන්දරයක් තියෙනවා. අන්න ඒ වගේ. සිහිය නැති, අවධානය නැති සෑම මොහොතකම මනුෂ්‍යයා ජීවත් වෙන්නේ අන්තරා භවයක. ඒ අන්තරා භවය නැතිනම් මේ ගන්ධබ්බ ලෝකයේ දෙලොවක් අතර තත්වය යනු සිතිවිලි වල නිස්පාදනයක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තම් භෞතික ද්‍රව්‍ය වල නිර්මිතයක් නෙමෙයි. හුදු සිතිවිලි වල නිර්මාණයක්. ඒ සිතිවිලි අවකාශයක තමා සිහිය නැති හැම විටම කෙනෙකු ජීවත් වෙන්නේ. සිතිවිලි වලින් ප්‍රක්ෂේපණය කළ මායාවක. සැබෑවක නෙමෙයි මායාවක. තාවිතයකට කියනවා නම් සිතිවිලි වලින් නිෂ්පාදනය කළ සිහිනයක් ඇතුළේ. සිතිවිලි වලට බොහෝ දේ නිෂ්පාදනය කරන්න පිළිවන් එක් පැත්තකින් මනුෂ්‍යයා නිර්මාණය කළ යම්තාක් දේ මේ මිහි මත තිබෙනවාද, මේ ගුවනේ තිබෙනවාද, පොළොව යට තිබෙනවාද, මනුෂ්‍යයා නිර්මාණය කළ දේ එහැම දෙයක්ම සිතිවිලිවල නිර්මාණයක්. මේ භෞතික හැම දෙයක්ම වාඩි වී සිටිනකොට ඇඳන් ඉන්න ඇඳුම් පැදුර මේ ශාලාව පැමිණි වාහන මේ සියල්ලම මනුෂ්‍යයා හැදුව දේවල්. ඒතර මනුෂ්‍යයයි දේවල් හැදුවේ සිතිවිලි වලින්. ඒ නිසා සියලුම මිනිස් නිර්මාණ අවසාන වශයෙන් සිතිවිලි වල නිර්මාණ. ඒ නිසායි දහමේ බොහෝම ලස්සන වචනයක් පාවිච්චි වෙන්නේ සංඛාර. සංඛාර සංස්කාර. මනුෂ්‍යයා නිර්මාණය කරන හැම දෙයකටම පොදුවේ සරලව දහම කියන්නේ සංඛාරයක්. සිතිවිලි වලින් නිර්මාණය කළ දෙයක්. එක් පැත්තකින් සිතිවිලි වලට පුළුවන් භෞතික දේවල් හදන්න. දැන් මේ ශාලාව භෞතික දෙයක්. මේ සිහිනයක් නෙමෙයිනේ, භෞතික නිර්මාණයක්. පේන්න තියෙනවා, කාටත් දකින්න පුළුවන්. ඒතර බලන්න මේ විශාල ශාලාව නිර්මාණය කළේ සිතිවිලි. සිතිවිල්ලකට කොපමණ නිර්මාණයක් කරන්න පුළුවන්ද භෞතික වශයෙන්? ඒතර මේ ශාලාව පමණක් නෙමෙයි, මේ මුළු භාවනා මධ්‍යස්ථානයේම සිතිවිලිවල නිමාවක්. සිතිවිලි වලින් හදලා තියෙන. මේන පාර ඔබ ජීවත් වෙන ගෙදර රැකියාව කරන තැන එතන යම්තාක් උපකරණ තිබෙනවා නම් ඒ සියල්ල ඒන යන වාහන මේ හැම දෙයක්ම සිතිවිලි වල නිෂ්පාදනය. මැවූ දේ නෙමෙයි නිෂ්පාදනය කළ දේ. දැන් මේ තමා පැහැදිලි, බොහොම පැහැදිලි වෙනස. ඔය දේව නිර්මාණවාදී ඉගැන්වීම් සහ බෞද්ධ ඉගැන්වීම් අතර. දේව නිර්මාණ ඉගැන්වීම් වල කියන්නේ සියල්ල මැවුව මැවීමක්. ඉතින් අවසාන වශයෙන් ඒ මැවීමත් මැවුම් මේ නිර්මාතෘවරයාගේ සිතිවිල්ලක ප්‍රතිඵලයක්. හැබැයි මිනිස්යාගේ සිතිවිල්ලක ප්‍රතිඵලයක් නෙමෙයි. දැන් බුදුදහම කියන්නේ මේ සියල්ල මිනිස් සිතිවිලි වල ප්‍රතිඵල. ඒ නිසා සංඛාර සංඛාරයන් මිනිස්යා යනු තාවකාලික ජීවියෙක් සදාකාලික ජීවියෙක් නෙවෙයි. ඒතර තාවකාලික ජීවියෙකුට බෑ සදාකාලික යමක් නිෂ්පාදනය කරන්න. එම නිසා හැම සංඛාරයක්ම අනිත්‍යයි. තාවකාලික වූ නිර්මාණය. දැන් මේක බොහොම තර්කානුකූලයි. දැන් අපි ඒකාරණේ නෙමෙයි කතා කරන්න යන්නේ. ඉතින් සිතිවිලි වලට භෞතික දේවල් නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න පුළුවන් වගේම ඒ සිතිවිලි වලින් නිර්මාණය කළ භෞතික දේ උදව් කරගෙන අභෞතික දේ සිතිවිලි වලට නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ තමයි ලස්සනම කාරණේ. කුමක්ද? උදාහරණයක් විදිහට දැන් මේ ශාලාවට වයසක් තියෙනවා. අපි හිතමු අවුරුදු 12ක් කියලා. ඒතර අවුරුදු 12කට කලින් නැතිනම් 13කට කලින් මෙතන ශාලාවක් තිබුණේ නැහැ. තියෙන්න බෑ. වෙන මොනවා හරි තියෙන්නේ නැති. නමුත් මේ ශාලාව නෙමෙයි. දැන් එහෙම කාලෙක කිසියම් කෙනෙකුගේ සිතෙහි සිතිවිල්ලක් පහළ වෙන්නට ඇති මෙතන මෙබඳු ශාලාවක් තිබුණොත් හොඳයි කියා. කිසියම් මිනිසෙක් එහෙම සිතිවිල්ලක් කාගේවත් ඔළුවක ඇති වුණේ නැත්නම් මෙහෙම අදහසක් මේ ශාලාවක් ඇති වෙන්න විදියක් නැහැ. එහෙමනම් ඇති වෙන්න පුළුවන් දෙවියන් නිර්මාණයක් කරන්න ඕනේ මැවීමකින්. එහෙම එකක් නෙමෙයි. එතකොට මුලින්ම මේ ශාලාව තිබුණේ කාගේ ඔළුව ඇතුලේ. කිසියම් කෙනෙකුගේ ඔළුවක් ඇතුලේ තිබුණු දෙයක් තමයි මේ ශාලාව. ඒ එක්තරා මිනිසෙකුගේ ඔළුව ඇතුලේ තිබුණු අදහසක් වුණු මෙම ශාලාව පසුව ඇත්තක් බවට පත් වුණා. ඇත්තක් බවට පත් කරගත්තා. පත් වුණා නෙවෙයි පත් කරගත්තා. ඒතර මුලින්ම තිබුණේ සැලැස්ම. ඔළුව ඇතුලේ භෞතික ශාලා තියෙන්න බෑනේ. ඔළුවක් ඇතුලේ තියෙන්න පුළුවන්නේ සැලසුම්. ඒ සැලසුම යථාර්ථයක් බවට පත් වුණා. දැන් ඒ කාරණේ පැහැදිලි. ඒතර මේ ශාලා විතරක් නෙමෙයි හැම දෙයක්ම. හැම දෙයක්ම කන ආහාරේ පවා මෙහෙම කෑමක් දවල්ට කන්න තිබ්බොත් හොඳයි උදේට කන්න තිබ්බොත් හොඳයි කියලා මුලින්ම මේ ආහාරය ඔළුව ඇතුලේ තමයි හැදෙන්නේ ඉදෙන්නේ. ඉතින් ඔළුව ඇතුලේ ඉදෙන ආහාරය පස්සේ ඇත්තටම ලිප උඩ කුස්සියේ උයනවා. එහෙම නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ තමයි සාමාන්‍ය හැම දෙයක්ම සිද්ධ වෙන අනුපිළිවෙල. න්‍යාය. මේන් පිට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඕපපාතිකෝ යමක් බිහි වෙන්නේ නැහැ. මනුෂ්‍යයාට අදාළව. කල්‍යාණ මිත්‍රවරුනි, මේ විදිහට මොහතකට අවධානය යොමු කළොත් ඔබට වැටහෙවි, අද යථාර්ථයක් වූ ඔබේ ලෝකයේ තිබෙන බොහෝ දේවල් මීට කලකට ඉහතදී සැලසුමක්ව නැතිනම් සිහිනයක්ව ඔබේ ඔළුව ඇතුලේ තිබූ වග. හැම දෙයක්ම අද ඔබ යථාර්ථයක් බවට, භෞතික ලෝකයේ යථාර්ථයක් බවට පත් කරගෙන තිබෙන සෑම දෙයක්ම ඒ දෙය එසේ භෞතික වූ යථාර්ථයක් බවට පත්වෙන්නට කලින් මානසික ලෝකයේ සිතිවිල්ලක්ව සැලසුමක්ව තිබුණා. සමහර විට රැකියාව පවා මේ විදිහේ රැකියාවක් කරන්න තිබ්බත් හොඳයි. නැතිනම් මොන විදිහේ හෝ රස්සාවක් කරන්න තියෙනවා නම් හොඳයි. විවාහය පිළිබඳ අහවල් කෙනා එක්ක විවාහ වෙන්න තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් කවුරු එක්ක හරි විවාහ වෙන්න තියෙනවා නම් හොඳයි. දැන් ඒ සිතිවිලි දෙකෙන් එකක් තිබුණ නැත්නම් විවාහයේ කියන යථාර්ථය අද සිද්ධ වෙන්නේ නැහැ. රැකියාව කියන යථාර්ථය අද නැහැ. දැන් මෙහෙම ආපසු බැලුවොත් අපිටම හොයාගන්න පිළිවන් අද ඇත්තක් වුණ දේ එදා සිහිනයක්ව හිත ඇතුලේ මෝදු වෙමින් තිබුණු බව. නමුත් ඒ සිහිනය 100%ක් ඒ ආකාරයෙන්ම නම් හැබෑ වෙන්නේ නැහැ. හැබෑ කරගන්නත් බැහැ. දැන් කොපමණ සැලසුම් ඇන්දත් ලිව්වත් මෙහෙම ශාලාවක් හදන්න ඕනේ මේ විදිහේ උසක, මේ විදිහේ දිග පළල තියෙන, මේ විදිහේ අම්ද්‍රව්‍ය වලින්, මේ විදිහේ පාටට 100%ක් ඒ සිහිනය ඒ ආකාරයෙන්ම නම් භෞතික ලෝකෙ හැබෑ වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා. මක් නිසාද? එක හේතුවක් තමයි අප හැමෝගෙම සිතිවිලි, අප හැමදෙනාම දකින සිහින සැබෑ කරගන්නට අනිත් අයගේ සහයෝගය අවශ්‍යයි. අනිත් පුද්ගලයන්ගේ විතරක් නෙමෙයි භෞතික ද්‍රව්‍යවල උදව් අවශ්‍යයි. ඒතරේ අනිත් පුද්ගලයන් සහ ඒ බාහිර භෞතික දේ අපේ හැඩතලවලට නෙමෙයි ක්‍රියා කරන්නේ. අපේ අපේක්ෂාවන්ට 100%ක් එකඟව නෙමෙයි ක්‍රියා කරන්නේ. තව විදිහකට කියනවා නම් මේ අනිත්‍යය සහ අනිත් දේවල් හරියටම ක්‍රියා කරන විදිහ ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා අපි සැලසුම් හදනකොට හැම විටම අපිට ඕන විදිහට සැලසුම් හදනවා අනිත්‍යයටත් එක්ක. අනිත් දේවල් වලටත් එක්ක. මෙසේ සිටිය යුතුයි, මෙසේ ක්‍රියා කළ යුතුයි ආදී වශයෙන් අපි මොහොතකටවත් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ දේවල් වලට ඒ දේවල් වලම සැලසුම් තිබෙන බව. ඒ අයට ඒ අයගෙම සැලසුම් තියෙනවා. ඒ අයගේ පුරුදු තියෙනවා. සීමා තියෙනවා. පුළුවන් දේ තියෙනවා, බැරි දේ තියෙනවා. ඉතින් මේ ඒ සියල්ල එකට එකතු කරලා අපි යමක් කරනකොට අවසාන වශයෙන් සමහර විට අප මුලින් හිතූ දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් තමයි එළියට එන්නේ. කොහෙත්ම සමහර විට අපි හිතූ දේ නොවෙන්න පුළුවන් අවසානයේ නිමාව විදිහට එලි දැක්වෙන්නේ. එතනදී මහා කලකිරීමක් එනවා. මේ වෙන මෙහෙම වෙන බව දන්නවනම් ඔව් මෙහෙම වෙන බව දන්නවනම් පටන් ගන්නෙ නෑ කියලා. සමහර විට කිසියම් ප්‍රතිශතයකට ගැළපෙනවා. 100%ක්ම ඕනෙ විදිහට නෙමෙයි නම් කිසියම් දුරකට Tamanට ඕනෙ විදිහට දේවල් වෙනවා. ඉතින් ඕනෙ විදිහට වුණත් එපා විදිහට වුණත් Taman නිර්මාණය කළා නම් යමක් ඒ දේ Tamanට බාර ගන්න වෙනවා කිසියම් කාලයකට. සමහර විට තේ එකක් හදලා Tamanට ඕනෙ විදිහට හැදුන්නේ නැත්නම් ඒක විසික් කරලා දාන්න පුළුවන්. තානමක් නැහැ නේද ඒක විසික් කරන එක. හැබැයි ආයෙත් ඒකක් හදාගන්න සමහරට සීනි තේකොළ පිටි නැති වෙන්න පුළුවන්. උණු වතුර නැති වෙන්න පුළුවන්. වෙලාව නැති වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම තිබුණා. ඒ නිසා සමහරට දෙවෙනි තේක බොන්න නොලැබෙන්න පුළුවන් Tamanට ඕනේ විදියට. හැබැයි පළවෙනියට හදාගත්ත තේක Tamanට ඕනේ විදියට නැත්තම් එන ඔබී ඉන්න පුළුවන්. තව කෙනෙකුට දෙන්න පුළුවන්. විසික් කරන්න පුළුවන්. අල්ලා දාන්න පුළුවන්. ඒ අයිතිය සමහර දේවල් සම්බන්ධයෙන් තියෙනවා. හැම දෙයකම නෙමෙයි. කෙසේ හෝ කල්යාණ මිත්‍රවරුනි ආපහු බැලුවොත් අද අපේ ජීවිතේ කොහොම හැම දෙයක්මයි තිය හදාගෙන තියෙන ගෙවල් දොරවල් මිලේට අරන් තියෙන ඇඳුම් පැළඳුම් උපකරණ යාන වාහන කරන රස්සාව ගත කරන ජීවිතයේ ඇති කරගෙන තියෙන සම්බන්ධතා මේ සියල්ලටම තමා ජීවිතය කියන්නේ. ඒ සියල්ල අත්හැරියොත් අත්හැරලා පෙන්වන්න ජීවිතයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔය සියල්ල අත්හැරියොත් ආයි ඉතිරි වෙන දෙයක් නැහැ මෙන්න මම කියලා පෙන්වන්න පුළුවන්. එහෙමනම් මේ අද අපි අත්දකින ජීවිතයේ අතීත සිතිවිලි වල නිර්මාණයක්. වර්තමාන අපේ ජීවිතය anu අතීත සිතිවිලි වල නිර්මාණයක්. ඒක ඊයේ සිතිවිල්ලක, පෙරේද සිතිවිල්ලක, පළමුද සිතිවිල්ලක, ගිය සතියේ සිතිවිල්ලක, ගිය මාසයේ සිතිවිල්ලක. ඊටත් එහා ඈතට යනකොට ඒ හැමදෑම අද විතරක් නෙමෙයි ඊයේ විතරක් නෙමෙයි මේ සියලුම සිතිවිලි වල දායකත්වයෙන් තමයි අද ඉන්න අපි ජීවත් වෙන්නේ. දැන් අපිට හරියටම කියන්න බෑ මේ කවදා සිතිවිල්ලක ප්‍රතිඵලයක්ද අද ජීවිතේ කියලා. එතන සංකාරය මේ එකතුවක් මෙතන තියෙන්නේ. එකක නිර්මාණයක් නෙමෙයි. එක හේතුවකින් නම් යමක් නිර්මාණය වෙන්නේ ඒකට සංඛාර කියන්න බෑ. සංස්කාර කියලා කියන්නේ හේතු ගොඩක එකතුවකින්. හේතු රාශියක එකතුවකින් යමක් නිර්මාණය වෙනවද යන්නේ ඒ දෙයට තමයි සංඛාර කියන්නේ. දැන් නැවතත් ඒ කාරණේ අවධාරණය කළොත් අද ඇත්තක් වෙලා ඇත්තක් වූ ඇත්තක් බවට පත්ව සැබෑවක් බවට පත්ව අප අත්දකින දේ හොඳ වුණත් නරක වුණත් සැප වුණත් දුක් වුණත් කරදරයක් වුණත් පහසුවක් වුණත් ඒ කුමක් වුවත් අද අපි අත්දකින අපේ ජීවිතයේ යනු අතීතයේ අප දුටු සිහින රාසියක එකතුවක ප්‍රතිඵලයක්. එක සිහිනයක ප්‍රතිඵලයක් නෙමෙයි. ඉතින් මේක ඇතුලේ අතීත හීනව හීනවල කෑලි කෑලි තියෙනවා. ඒකම හීනයක් නෙමෙයි. එක හීනයක් සම්පූර්ණයෙන් සැබෑවීමක් නෙමෙයි. 100%ක් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. ඒක හීනකින් කොටසක්, තවත් හීනකින් කොටසක්, තවත් ඊටත් කලින් දවසක ඇති කරගත්ත සැලසුමක කොටසක්, ඊටත් කලින් දවසක කළ ආයෝජනයක ප්‍රතිලාභයක්. දැන් මේ විදිහට මේ කෑලි 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 කොටස් කොටස් දවසින් දවස එකතු වෙලා තමයි අද අපි මේ අත්දකින්නේ. ඇත්තට මේක මහා විකාරයක්. ඔව්. දෙහෙන් බැලුවහම මේක විකාරයක්. මේ කිසිම ප්‍රමාණිකුල බවක් නැහැ. තියෙන්න බෑ. තේන්සා තමයි සංඛාරවල ඊළඟ ස්වභාවය විදිහට කියන්නේ විකාර කියලා. සංඛාර විකාර විකාර ඒ දෙක එකට යන්නේ සංඛාර විකාර මේක විකාරය තේ විකාරේ කොහොමද කියන එක පේනවා ඊළඟට අපි තව ටිකක් මේ ගැන හිතුවමර මුලින්ම කියන්න හැදුවේ ඒ කාරණේ තමයි දැන් අපි මේ ඔළුව ඇතුලේ සැලසුම් හදාගෙන සිතවිලි හදාගෙන සිහින දකිමින් යම් යම් අපේක්ෂා ඇති කරගෙන ඒ දේවල් සැබෑ කරගන්න වීරිය කරනවා. ත්‍රේයින් කොටසක් සැබෑ වෙනවා. දකින හැම හිණයක්ම සැබෑ නොවුනට සැබෑ වෙන්නේ ඒ දැක්ක විදිහටම නොවුනට කිසියම් දුරකට කිසියම් ප්‍රමාණයකට සිහින සැබෑ කරගන්න අපට පිළිවන්. මේ ලෝකේ කවුරුවත් නැහැ තමන් දුටු හැම සිහිනයක්ම සැබෑ කරගත්. ඒ වගේම කවුරුවත් නැහැ එකම සිහිනයක්වත් සැබෑ කර නොගත් කෙනෙකුත්. එහෙම ඉන්නවා නම් ඒ දෙන්නම හරිම වාසනාවන්තයි. සියලුම සිහින කාටරි පුළුවන් නම් සැබෑ කරගන්න එයත් වාසනාවන්තයි. එකම හිණයක්වත් සැබෑ කරගන්න බැරි නම් එයත් වාසනාවන්තයි. දැන් මේ දෙක අතර ඉන්න අපි තමයි අවාසනාවන්ත. කියන්නේ අපිට තාම බලාපොරොත්තු තියෙනවා. ඊට දෙන්නටම බලාපොරොත්තුවක් නැහැ නේ. තියෙන හැම හිණියම හැබෑ කරගත්ත කෙනාට අලුත්ෙන් බලාපොරොත්තුත් නැහැ. එකක්වත් හරියන්නේ නැත්නම් එයත් අත්හැරලා දානවා. කරන වැඩේ හරියන්නේ නැත්නම් ඉතින් ඒ දෙනත් අත්හැරීමක් තියෙනවා. පළවෙනි කෙනාට අලුත්ෙන් බලාපොරොත්තු හදාගන්න ඕනේ. ඒතර ඒ දෙන්නම බලාපොරොත්තු වලින් නිදහස්. නමුත් එහෙම දෙන්නේ නැහැ. ඇත්ත ලෝකේ ඉන්නේ කවුද? ඔව්. සිහින වලින් කෑලි කෑලි පුංචි කොටස් කොටස් හැබෑ කරගත්තයි. ඉතින් ඒ නිසා තමයි මොන දේ අපි බලාපොරොත්තු වෙලා ලබා ගත්තත් 100ට 100ක් සතුටක් නැත්තේ අපිට. සතුටක් තියෙනවා. බලාපොරොත්තුවක් හිතුනහම සතුටක් තියෙනවා. හැබැයි 100ට 100ක සතුටක් නෑ. සම්පූර්ණ තෘප්තියක් නෑ. 100ට 100ක සෑහීමකට පත්වීමක් නෑ. අතෘප්තිය හැම විටම තියෙන ඒ නිසා. ତେන සංඛාරවල ඊළඟ ලක්ෂණය තමයි අතෘප්තිය. දුක කියන එක. සංඛාර අනිත්‍යයි සංඛාර දුකයි. ඒ කිසිම සංඛාරයකට බෑ මිනිස්සෙක්ව 100ට 100ක් තෘප්තිමත් කරන්න. 100ට 100ක් සෑහීමකටපත් කරන්න බෑ. කිසියම් දුරකට පුළුවන් 125ක්, 105ක්, 50ක්, 75ක් එහෙම පුළුවන් වෙයි. 100ට 100ක් නෙමෙයි. සා කිසිම මිනිස්සෙක්ව පූර්ණත්වයටපත් කරන්න, පරිපූර්ණත්වයටපත් කරන්න හැකියාවක් සංඛාරවලට නැහැ. සිතේලි වලට බෑ කිසිම මිනිස්සෙක්ව පිරිපුන් කෙනෙක් බවටපත් කරන්න, පරිපූර්ණ කෙනෙක්. අඩුපාඩු තියෙන කෙනෙක්මයි සිතේලි වලින් හැම විටම හදන්නේ. මොකක් හැදුවත්, දැන් මේ ශාලාව හැදුවත් ඒකේ අඩුපාඩු තියෙනවා. කාර් එකක් හැදුවත් අඩුපාඩු තියෙනවා. සම්බෝලයක් හැදුවත් අඩුපාඩු තියෙනවා. තේ එකක් හැදුවත් අඩුපාඩු තියෙනවා. අඩුපාඩුවක් නැති දෙයක් හදන්න සිතිවිලි වලට හැකියාවක් නැහැ. ඒ සංඛාර වලට ඒ ප්‍රඥාව නැහැ. අඩුපාඩුවක් නැති, වැරැද්දක් නැති, දෝෂයක් නැති යමක් හදන්න මොනම දෙයක් මේ ඉරක් ඇන්දත් ඒකෙත් අඩුපාඩුවක් තියෙනවා. ඒතර සම්බන්ධතාවයක් හදාගත්තත් ඒ වගේ සම්බන්ධතාවයේ මහා ප්‍රශ්න පළුදු ගොඩක් තියෙනවා. මොනම දෙයක් වුණත්. මක් නිසාද ඒ සංඛාර එන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාපච්චය සංඛාර. ඔව්. එතකොට ඒ මොඩකම විතර විද්‍යාවක් නෑ. එතන විද්‍යාව නැත්තම් එතන අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු නිසා ලැබෙන්නේ අඩු සතුටක්. පිරුණ සතුටක් නෙමෙයි. එතෙන්දී ඊළඟ ඒ තමන්ට අහිමි වෙච්ච දෙයක් කියලා බලාපොරොත්තු වෙන හිටිය ඒ කොටසක් ලැබුණා නොලැබුණු කොටසක් තියෙනවා. දැන් භාජනේ කාලක් විතර පිළිලා සතුටින් හැබැයි තව 175ක් විතර පිරෙන්න තියෙනවා. 100%ක් පිරෙයි කියලා හිතාගෙන තමයි මේ වැඩ කටයුතු කරේ, වියදම් කරේ, මහන්සි වුණේ. හැබැයි 100%ක් තමන්ගේ භාජනේ සතුටින් පිරුන්නේ නැහැ. කොටසක් තියෙනවා. දැන් ඒකට ආය අලුත් තීනයක් හදා ගන්නවා. ඒ ටික පුරව ගන්න. ඒ අලුත් තීනයත් එක්කත් තවත් ටිකක් පිරෙනවා. හැබැයි ඒත් 100%ක් නෙමෙයි. දැන් මේ විදිහට අතෘප්තියෙන් අතෘප්තියට සතුටින් සතුටට නෙමෙයි අපි යන්නේ. අතෘප්තියෙන් අතෘප්තියට, මදිභාවයෙන් මදිභාවයට, සිහිනෙන් සිහිනයට, සිතිවිල්ලෙන් සිතිවිල්ලට, සංඛාරවලින් සංඛාරවලට ගමන් කරනවා. දැන් මොනවා කළත් මොන විශේෂඥ උපදේශ අරගෙන මේ යමක් කළත් ඔය ප්‍රතිඵලය තමයි ලැබෙන්නේ. උපදේශ දෙන්න නැත්තන් ඉන්නවා ඒ ක්ෂේත්‍රවලට විශේෂඥ ගෘහ නිර්මාණයට විශේෂඥ උපදේශකවරු ඉන්නවා. සූප ශාස්ත්‍රයේ විශේෂඥ උපදේශකවරු ඉන්නවා. ඒ ඇඳුම් විලාසිතාවලට ඉන්න මොන විශේෂඥ උපදේශකවරු හිටියත් ඒ කාරණේ ඒ විෂය පිළිබඳ විශේෂඥ උපදේශ දුන්නත් ඒ ඇත්ත ලෝකේ කවුරුවත් නැහැ. කිසිම විශේෂඥ උපදේශකවරයෙක් නැහැ. මිනිස්සේ සතුටින් පුරවන්න උපදෙස් දෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නැහැ. 100%ක් තෘප්තිමත් වෙන විදිහේට කොහොමද ජීවත් වෙන්නේ කියන උපදේශයේ දිය හැකි එහෙම විශේෂඥ උපදේශකවරු නැහැ. ඒ හැමෝම ඉන්නේ බාගෙට කාලෙට එහෙන් මෙහෙන් ওই සංඛාර එකතු කර නැහැටි කියලා දෙන්නේ අය විතරයි. එයාට පුළුවන් එපමණයි. දැන් නේදට අපි හැම විටම ඉන්නේ හැබැයි නොවුණු සිහින ගොඩක් හිත ඇතුලේ තියාගෙන එයින් හැබැයි වුණු සිහින වලින් කොටසක් අත්දැකීමින් සහ අලුත් තීන ටිකකුත් හදාගෙන. එතකොට මේ කාරණා තුනම එකට තියෙනවා. මොකද්ද? අපි හදාගත්ත හින දින ඒවා හැබෑ කරගන්න බැරි වුණා. ඒ ටිකත් අපේ ඔළුව ඇතුලේ තියෙනවා. බලාපොරොත්තුෙන් හිටිය දේවල් තියෙන ඒවා ඉටුන්නේ නැහැ. බොහොම ලස්සනට සැලසුම් හැදුවා. හැබැයි ඒ හින ඒ සැලසුම් ප්‍රායෝගිකව අත්දකින්න බැරි වුණා. ඒත් හැබැයි නොවුණු හින කෝටි ප්‍රකෝටි ගණනක් අපේ ඔළුව ඇතුලේ තියෙනවා. දැන් ඒවා හිතල වැඩකුත් නැහැ. නමුත් අමතක කරන්නත් බෑ. මතක් වෙනවා. මතක් වුණාට දැන් ප්‍රමාද වැඩි. දැන් එහෙම හීන විශාල ප්‍රමාණයක්. ගණන් කරන්න බැරි තරම් හැබෑ නොවුණු අපි හදාගත්ත හීන. ඔළුව ඇතුලේ තියෙනවා ඒකම හැබෑ කරගත්ත හීනක් තියෙනවා. දැන් ඒවා ඇත්ත. දැන් අත්දකින්න. ඒක තවදුරටත් තීනයක් නෙමෙයි. ඇත්තක් වුණු දේවලුත් තියෙනවා. හැබැයි ඒ ඇත්ත උනේ අපිට 100%ක්ම ඕනේ විදිහට නෙමෙයි. ඒ නිසා ඒ ඉතුරු අඩුපාඩු ටික හදාගන්න අපි අලුත් තීන ආයි හදාගන්නවා. අලුත් සැලසුම්, අලුත් සිතිවිලි, අලුත් සංකාර. එතකොට එක් පැත්තකින් ඉටු නොවුණු අතීත සංකාර ගොඩක් ඔළුව ඇතුලේ ඉටු කරගත්ත කිසියම් සංකාර ටිකක් තියෙනවා සහ අනාගතේ ඉටු කරගන්න බලාපොරොත්තු වුණු සංකාර. එතන මේ ත්‍රිකාලයටම සම්බන්ධ කාල තුනටම සම්බන්ධ සිතිවිලි සංකාර. වල එකතුවකට තමා වර්තමාන මම කියන්නේ. ඒ වර්තමාන මම කියන්නේ කවුද කියලා ඇහුවොත් ධර්මානුකූලව දිය හැකි එක් පැහැදිලි කිරීමක් පිළිතුරක් තමා මේ තුන් කාලයටම සම්බන්ධ සිතිවිලි වල එකතුවකට. දොයින් පිට යමක් මෙතන තියෙනවද කියා බැලුවොත් නම් මුණ ගැහෙන එකක් නැවි ටික තමයි තියෙන්නේ. මතක බලාපොරොත්තු සහ අත්දැකීම් වර්තමාන අත්දැකීම් ටික ඉච්චරයි. වෙන මොනවත් නැහැ මෙතන. මතක ටිකක් තියෙනවා. බලාපොරොත්තු ටිකක් තියෙනවා. මතක අතීතයට සම්බන්ධයි, බලාපොරොත්තු අනාගතයට සම්බන්ධයි, අත්දැකීම් වර්තමානයට සම්බන්ධයි. එපමණයි මෙතන තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් නැහැ. ତර මම කියලා කියන්නේ ඔය කාරණා තුනේ එකතුවකට. ඔය කාරණා දෙක තුන එහා මෙහා වුණොත් එතනයි මමෙක් හොයාගන්න ලැබෙන්නේ. ඒතර දහමේ වචන වලින් කිව්වොත් අතීත කියන්නේ සංඥා ටික තියෙනවා. අනාගත වශයෙන් සංඛාර තියෙනවා, වර්තමාන වශයෙන් වේදනා තිබෙනවා. වේදනා කියන දේ වර්තමාන දෙයක්, අත්දැකීම්. වේදනා කියන්නේ කැක්කුම් වලට විතරක් නෙමෙයි අත්දැකීම්. සියලුම අත්දැකීම් වලට කියන වචනේ තමයි වේදනා. ඒතර වර්තමාන වශයෙන් තියෙන අත්දැකීම් ටිකක් වේදනා. අනාගත වශයෙන් තියෙන අපිට සංඛාර ඕනෑපාකම් චේතනා. අතීත වශයෙන් සංඥා තිබෙනවා. මේ සංඥා වේදනා සංඛාර මේවට තමයි මම කියලා කියන්නේ. ඉතින් මේ කාරණා එනකොට තවත් ඒවා එකට එකතු වෙනවා. හැබැයි අනිත් කාරණා අපිට දකින්න අමාරුණත් මේ කාරණා තුන නම් බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඊට කලින් තියෙන ඊට පසුව තියෙන අනිත් කාරණා තවත් ඇතිනේ. දේවා දකින්න තරමට අපි නුවණැස තියුණු නැති වුණත් මේ සංඥා වේදනා සංඛාර නම් හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ පමණයි. මේ තහා දෙයක් හොයන්න බෑ මෙතන. ඊළඟට කල්යාණ මිත්‍රවරුනි, දැන් මේ ක්‍රියාවලිය මෙහෙම සිදුවෙන අතර අපි පටන් ගත්තේ මේ භෞතික වශයෙන් මෙතන හිටියත් මානසික වශයෙන් අපි වෙන තැනක ඉන්න පුළුවන්. ඒ කොතැනද කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. එහෙම මේ අක්ෂාංශ දේශාංශ වශයෙන් ලිපිනයන් විදිහට එහෙම කියන්න බෑ මෙන්න හවල් තැන ඉන්නේ කියලා. අපි හිතුවට කෙනෙකුට හිතන්න පුළුවන් මම මේ කොළඹ තමයි මනසින් ඉන්නේ, ගෙදර තමයි ඉන්නේ මනසින්, නුවර තමයි ඉන්නේ කියලා. හිතුවට නුවරත් නෙමෙයි, ගෙදරත් නෙමෙයි, කොළඹත් නෙමෙයි ඉන්නේ. මෙතනත් නෙමෙයි. ඒතර කොහෙද ඉන්නේ කියලා දන්නේ නැති. තමන්ම දන්නේ නැති. තව කෙනෙකුට කොහොමද හොයාගන්නේ බෑ. එහෙම ඉන්න කෙනෙක්, කියන්නේ මෙතන නැති කෙනෙක්. කායික වශයෙන් මෙතන හිටියත් මානසික වශයෙන් මෙතන නැති කෙනෙක්ෙන් සමහර විට අනිත් අය අහනවා කොයි ලෝකෙද ඉන්නේ කියලා. කොයි ලෝකෙද වා ඉන්නේ? එහෙම මේ තව කෙනෙකුට කොහොමත් හොයාගන්න බෑ කොහෙද ඉන්නේ කියලා. හැබැයි ඉන්න කෙනා දන්නෙත් නෑ. ඒතර තමන් දන්නෙත් නෑ. තව කෙනෙකුට දැනගන්නත් බෑ. ඒතර කවුරුවත් දන්නේ නැති තැනක අපි මනසින් ජීවත් වෙනවා. ජීවත් වෙන කෙනා දන්නෙත් නෑ. එහෙම තැනකුත් නෑ. ද ඒ ඉන්නේ හීනයක් ඇතුලේ. දැන් ඒ හීනේ අපි හදාගන්නේ අර භෞතික දේවල් උදව් කරගෙන. ඒ තමයි ලස්සනම කාරණේ. මුලින්ම හීනයක් උදව් කරගෙන භෞතික ලෝකයක් අපි හැදුවා. හීනයක් උදව් කරගෙන මුලින්ම හීනයක් හදාගෙන ඊට පස්සේ හීනෙට අනුව ගෙයක් හදාගත්තා. හීනෙට අනුව වාහනයක් මිලේට ගත්තා. හීනෙකට අනුව විවාහ වුණා. සම්බන්ධතා හදාගත්තා. වෘත්තියක් කරා. කරනවා. ඒ හීනෙකට අනුව. ඉන් පස්සේ දැන් මොකද වෙන්නේ? ඔය මනසින් යම් යම් තැන්වල ඉන්නවා කිව්වහම වෙන්නේ මොකද්ද? අර භෞතිකව හදාගත්ත දේවල් ආශ්‍රය කරගෙන හීන ලෝකයක් නිර්මාණය කරගන්න. එතකොට ඒක හීනයක් නෙමෙයි හීන ලෝකයක්. ලෝකයක් කියන්නේ කිසියම් තැනක්. හීනයක් කියන්නේ තැනක් නෙමෙයි. සැලසුමක් කියන්නේ තැනක් නෙමෙයි. ඒ සැලසුම මුලින් තියෙන්නේ සැලසුම. ඒ සැලසුම ඇත්තක් බවට පත් කරගත්තා. හීනේ හැබෑ කරගත්තා. හැබෑ කරගත්ත දේවල් උදව් කරගෙන ඊට පස්සේ හීන ලෝක හදාගන්නවා. හීන ලෝකයක් හදාගත්තාම අපි ඒ හීන ලෝක ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ତେର ମନସିଂ ଆପି ଦୁଆନବା ହିତ ଦିଉବା ହିତ ବେନ ତନ ସିତିଏନ୍ନେ ବେନ ଲୋକେ କହିତିଏ ଓୟ କିଏନ ହେମ ବିତମ କଲ୍ୟାଣ ମିତ୍ର ବରୁନି ଆପି ହିତିଏ ଆପି ମନସିଂ ଜୀବତୁନେ ଆରେ ହୀନ ଲୋକ ଆତୁଲେ ଆପି ହଦାଗତ ଚରିତତ୍ତେକ୍ତ ହେବେ ପୁଦ୍ଗଲ୍ୟାନ୍ ଏକ୍କ ନେମି සමහරට දරුවෙක් එක්ක මනසින් ජීවත් වුණා වෙන්න පුළුවන්. දරුවෙක් ගැන හිතමින් හිතියා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇත්තම දරුවා එක්ක නෙමෙයි. ඒ සැබෑ දරුවෙක් ඉන්නවා. ඒ සැබෑ දරුවා ආශ්‍රය කරගෙන හදාගත්ත හීන චරිතයක. ඒ හීන චරිතයක් එක්කයි අපි මේ මනසින් හිතියේ. ඒත් හැබෑ ගෙදර නෙමෙයි මේ අපි මනසින් ජීවත් වෙන්නේ. ඒ හිත ගෙදරට ගියා කිව්වට ඒ ඇත්ත ගෙදරට නෙමෙයි ගියේ. ඒ සැබෑ ගෙදර ආශ්‍රය කරගෙන හදාගත්ත හීන ගෙයක් ඇතුළටයි අපි ගියේ. දැන් මේක තමයි ලකූම විහිළුව. මේක තමයි විකාරය ඇත්තට. හීනයක් සැබෑ වෙනවා. සැබෑ වුණු දේ අල්ලගෙන ආපහු අපි හීන ලෝක හදාගන්නවා. හදාගෙන අපි වැඩිපුර ඉන්නේ අර හැබෑ කරගත්ත හීනේ ඇතුළේ නෙමෙයි. හැබෑ කරගත්ත හීනේ ආශ්‍රයෙන් හදාගත්ත හීන ලෝක ඇතුළේ. හැබෑ හීනේ ඇතුළේ අපි ඉන්නේ බොහොම ටික වෙලාවක්. ඒ හැබෑ වූ සීනේ තුළ ජීවත් වෙන්නේ ඇත්තටම බොහොම ටික වෙලාවක්. සමහර විට කොහෙත්ම නැති වෙන්න පුළුවන්. භෞතික වශයෙන් බැලුවත් සමහර කෙනෙක් දාස් ගාණක් ලක්ෂ ගාණක් වියදම් කරලා ගෙයක් හදා ගන්නෝ ජීවත් වෙන්නේ. එහෙම හදාගෙන නිකන් බැලුවොත් පැය කීයද ඒ ගේ ඇතුලේ ඉන්නේ? තමයි ගෙවල් දෙකක් හදාගත්තොත් කොහොමත් බෑනේ. එතකොට ඉන්න වෙන්නේ එකගේ එක තමයි ඉන්නවා නම් ඒකේ ඉන්න නැත්නම් දෙවල් දෙකේම කොහොමත් නෑ. එතකොට මේ භෞතික වශයෙන් බැලුවත් අපි බොහෝම ටික වෙලාවයි ඒ අපි මහන්සි වෙලා හම්බ කරලා ණය වෙලා හදාගත්ත දෙවල් ඇතුළේ ඉන්නේ භෞතික වශයෙන්. පැකියාවක් කරනවා නම් ඒ පැය 10ක් 12ක් කොහොමත් එළියෙන් ඉන්නේ. ඒක දවසින් අඩුම ගානේ දවසින් භාගයක්වත් ගේ ඇතුළේ ඉන්න වෙන්නේ නෑ. ඊළඟට ඒ ඉන්න වෙලාවේ වුණත් අපි මනසින් වෙන තැන්වල නම් ඉන්නේ අවධානයෙන් සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ ගේ ඇතුලේ භෞතිකව ඉන්න වෙලාවේ කායිකව ඉන්න වෙලාවේ වුණත් එතනදිත් අපි ඉන්නේ ඇත්තටම ගේ ඇතුලේ නෙමෙයි. එතකොට මේ අපි හැබෑ කරගත්ත හීනේ ඒ ගයක් ඕනේ කියලා හීනයක් හදාගෙන ඒ හීනේ හැබෑ කරගත්තනේ මේ මහ පොළොව ඇතුලේ. එතකොට ඒ හැබෑ කරගත්ත හීනේ ඇතුලේ වුණත් ඒ හැබෑ කරගත්ත හැබැයින්ම හදාගත්ත ගේ ඇතුලේ වුණත් අපි ඉන්නේ බොහෝම ස්වල්ප වෙලාවයි. භෞතිකව ඉන්නේ ස්වල්ප වෙලාවයි, මානසිකව ඊටත් වඩා ස්වල්ප වෙලාවයි. කල්‍යාණ මිත්‍රවරුනි, මේ මේ සංසිද්ධිය, මේ සිදුවීම මේ සිදුවීම නිරතුරුවම මේ විදිහට සිදු වෙනවා. අපි අවදියෙන් ඉන්න හැම විටම නිදාගත්තහමත් එතෙදි වෙන කීනයක් තමයි හැදෙන්නේ. ඒක තවත් කීනයක්. මේ අවදියෙන් ඉන්නකොට මේ කාරණේ මේ විදිහට සිදු වෙනවා. හැබැයි වෙතම අපි කොතනවත් ජීවත් වෙන්නේ නැහැ. මේ විදිහට බැලුවොත් හැබැයි වෙතම අපි කොතනවත් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නට ඕනේ ධර්මයේ කියන්නේ අපි ජීවත් වෙන්නේ පපංච ලෝකයක. ප්‍රපංච ලෝකයේ ප්‍රබන්ධ වූ ලෝකයේ ප්‍රබන්ධය කතන්දරයක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ. සිහිය නැති වුණු ගමන්ද සිහිය නැති වූ ඒ මොහොතේම හිතට එන සිතිවිලි, ඒ සිතිවිලි සිහින බවට පත් වෙනවා. සිහිය තිබුණත් නැතත් සිතිවිලි එනවා. මේ සිහියයි සිතිවිලි අතර සම්බන්ධයක් නැහැ. සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සිතිවිලි එන්නේ සිහිය නැති නිසා, සිහියෙන් ඉන්නවා නම් සිතිවිලි එන්නේ නැහැ කියලා. නෑ, එහෙම කියන්න බෑ. සිතිවිලි සහ සිහිය අතර එහෙම සම්බන්ධයක් නෑ. මේ දෙන්න දෙන්නේ. මේ රෑයි දහවලුයි වගේ දෙකක් නෙමෙයි සිහියයි සිතිවිලි කියන්නේ. රෑයි දහවලුයි වගේ දෙකක් නම් එක්ක රෑ එක්ක දවල්. එකක් තියෙනකොට අනිත් එක නෑ. හැබැයි එහෙම කාරණයක් නෙමෙයි සිහිය සහ සිතිවිලි කියන්නේ. සිතිවිලි තියෙන්න පුළුවන් සිහිය නැතුව. සිහියෙන් හිටියත් නැතත් සිතිවිලි ඇති වෙනවා හරියට කායට වේදනා ඇති වෙනවා වගේ කනට ශබ්ද ඇහෙනවා වගේ සිතිවිලි ඇති වෙනවා ඒ කිසිම වරදක් නැහැ ඒ සිතිවිල්ලක් කියන්නේ වරදක් නෙමෙයි සිතිවිල්ලක් කියන්නේ පවකුත් නෙමෙයි අකුසලයකුත් නෙමෙයි සිතිවිල්ලක් කියන්නේ කර්මයකුත් නෙමෙයි සිතිවිල්ලක් කියන්නේ ප්‍රතිපලයක් ඒක අතීත කර්මයක වර්තමාන ඵලය වෙන්න පුළුවන් හැබැයි කර්මයක් නෙමෙයි සිහිය නොතිබුණොත් වෙන්නේ මොකද්ද ඒ එන සිටිවිල්ල පාදක කරගෙන සිටිවිල්ල බීජයක් බවට පත් කරගෙන අලුත් හීනයක් මනස හදා ගන්නවා සිටිවිල්ලක් යනු ඇත්තටම බීජයක් නෙවෙයි එය ඵලයක් ඵලයක් වුණු සිටිවිල්ල අසීය විසින් බීජයක් බවට පෙරලාගෙන එය පැල කරගෙන අලුත් සිහින වගාවක් පටන් ගන්නවා. තාසිහිය හැම විටම අප සිහින වගා කරන්නන් බවට පත් කරනවා. අපි වවනවා සිහින සිතිවිල්ලක් විදිහට අපේ ඔළුවට එන්නේ මොනවද මේ හැබෑ ලෝකේ තියෙන දේවල් හැබෑ ලෝකේ අප අද්භූත දේ තමයි වර්තමාන සිතිවිල්ලක් විදිහට හිතට එන්නේ එයින් පිට දෙයක් අපිට හිතන්න බෑ මොනවා හිතුවත් මොනවා ගැන හිතුවත් කවුරුන් ගැන හිතුවත් මොන දේ ගැන හිතුවත් ඒ හිතන්නේ අතීතයේ අද්දුට දෙයක් ගැනයි මේ හැබෑ ලෝකේ තිබුණු දෙයක් ගැන තමයි අපි මේ හිතන්නේ සිතිවිල්ලක් විදිහට එන්නේ ඒ සිතිවිල්ලක් බව නොදන්නා කම නිසා ඒ අවිද්‍යාව සහ අසිහිය නිසා අප කරන්නේ මොකද්ද ඒ ඵලයක් වුණු සිතිවිල්ල බීජයක් බවට පරිවර්තනය කරගෙන නැවත පැල කරන නැවත සිතිවිලි වගාවක් සිහින වනාන්තරයක් හදාගන්න එතන මේ අපිම හදාගන්න වනාන්තරේ අපම අතරමං වෙනවා සිහිය තිබුණොත් සිහියෙන් හිටියොත් කුමක්ද වෙන්නේ සිතිවිල්ලක් ආ බව දන්නවා සිතිවිල්ල යනු අතීත අත්දැකීමක වර්තමාන ඵලය ඒ බව දැනගෙන එතන ඉවර කරනවා ඒක සිතිවිල්ල ඵලයක් එතන ඉවරයි එය හේතුවක් කරගන්නේ නැහැ තවත් ඔව් තවත් දුර දිග යන කතාන්දරේ තර වස්තු බීජ නෙමෙයි. සිතිවිල කියන්නේ වස්තු බීජ නෙමෙයි. සිහිය තියනවා. හැබැයි සිහිය නැති හැම මොහොතකම සිතිවිල්ලක් යන නිමා නොවන, ඉවර කරන්න බැරි මහා කතාන්දරයකට වස්තු බීජය. ඒක මතක් වෙන හැම සිතිවිල්ලක්ම අල්ලගෙන අපි කතාන්දර ගොඩනගන්න පටන් ගන්න. ඒක වස්තු බීජ බවට පත් කරගෙන. කවිලියක්. නිසලස් ලියන. පටන් ගන්න. ඒ පටන් ගන්නට පස්සේ ඒක ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. අන්න ප්‍රබන්ධකයා රචකයා පත් වෙනවා තමන්ගේම රචනාවේ චරිතයක් වගේ. සිහින නිර්මාණය කළ කෙනාට මොකද වෙන්නේ? ඒ තමන්ම නිර්මාණය කළ සිහිනේ පුංචි චරිතයක් බවට පත් වෙනවා. චරිතයක් බවට පත්ව කොතැනක ඉන්නවාදයි කියන්න බැරි දෙලවක් අතර ජීවත් වෙනවා. මහා ලක්ෂ කෝටි ගාණක් වියදම් කළ දේවල් හදාගෙන අපි ජීවත් වෙන්නේ දෙලොවක් අතර. බොහොම වෙහෙත මහන්සියලා උපයාගෙන වෙළඳ පොලේ අමුද්‍රව්‍ය මිලේට අරගෙන දන්න සියලුම සූප ශාස්ත්‍ර විදි පාවිච්චි කරමින් තියෙන සියලුම ඒ උයන්න උදව් කරගන්න පුළුවන් උපකරණ ලිප් ඒ හපන්න කොටන්න ඒ සියලුම දේවල් පාවිච්චි කරමින් මොනව හරි ආහාරයක් හදාගෙන ඒක අනුභව කරන කොට අපි එතන නැහැ. මානසික වශයෙන් අපි සමහර විට අනුභව කරන්නේ වෙනත් ආහාරයක්. කෙනෙක් හිතන්න පුළුවන් මේ අම්මා හදන එක මීට වැඩි කරලා. එතකොට ඒ සමහරේ ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒක අවුරුදු 50කට විතර කලින්. ඉතින් එතකොට මනසින් අනුභව කරන්නේ ඇත්තටම නැති ආහාරය. එහෙම නැත්නම් මේක මෙහෙම නෙමෙයි අරේම හැදුවා නම් හොඳයි. වර්තමානයේ නෙමෙයි අනුභව කරන්නේ. ඒ මොකක්ද අනුභව කරන්නේ කියලා දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි අපි අනුභව කරන්නේ මේ සැබෑ වූ භෞතික ආහාරය නෙමෙයි. ආහාර ගන්න අවස්ථාවලින් 100ට වැඩි ගාණකදී සිද්ධ වෙන්නේ මේ කාරණය. එක්ක අතීතයේ තිබුණු ආහාරයක් අනුභව කරනවා එහෙම නැත්නම් අනාගතයේ ඊට වැඩිය හොඳට හදාගෙන කන්න ඕනේ කියලා ඒ ආහාරය අනුභව කරනවා. දැන් මේ කතන්දරේ මේ විදිහට යනවා නම් කල්යාණික මේ ආකාරයට නම් අපි ජීවත් වෙන්නේ කොහේ හිටියත් භවනා මධ්‍යස්ථානයේ හිටියත් ගෙදර හිටියත් පාරේ හිටියත් කොහේ හිටියත් වාහනයක් ඇතුලේ හිටියත් මේක නම් ස්වභාවය. සිහිය නැත්තම් මේ දේ තමයි වෙන්නේ. එතන මෙන්න අහවල් තැන හිටියොත් සීයෙන් ඉන්න පුළුවන්. අහවල් තැන හිටියොත් සීන දකින් නැතුව ඉන්න පුළුවන්. අසවල් ස්ථානයේ හිටියොත් යථාර්ථයේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම තැන් නැහැ. අපව බලහත්කාරයෙන් කෘතීම විදිහට යථාර්ථයේ ජීවත් කරවිය හැකි තැන් ලෝකෙ කොහෙවත් නැහැ. එහෙම තැන් භවනා මධ්‍යස්ථානයකවත් නැහැ. ආරණ්‍යයකවත් නැහැ. පොත් ඇතුලෙත් නැහැ, හඳු උඩත් නැහැ, ගල් ගුහා ඇතුලෙත් නැහැ, වනාන්තර ඇතුලෙත් නැහැ. එහෙම තැන්. එහෙම භෞතික වශයෙන් කිසියම් තැනක් මොකක් හරි ශක්තියක් හේතුවෙන් එතනට යන කෙනා විරායාසයෙන්ම වර්තමානයේ සිහියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. සිතිවිලි සිතිවිලි විදිහට දකින්න පුළුවන්. සංකාර සංකාර විදිහට දකින්න පුළුවන්. මේවා ඵල විදිහට දැක වස්තු බීජ කරගන්න නැතුව කතන්දර සිහින ප්‍රපංච වලින් තොරව ඒ මොහොතේ ජීවත් වෙන්නේ ඒ මොහොතින් යැපෙන කෙනෙක් බවට පත් කරවන්න පුළුවන්. එහෙම අවකාශයක් කොහෙවත් නැහැ. උඩුගුවනෙත් නැහැ, මුදයටත් නැහැ, මහ පොළොව ඇතුළෙත් නැහැ, මහ පොළොව මතු පිටත් නැහැ. කෘතිම විද්‍යාගාරිකුත් නැහැ. එහෙනම් කෘතිම විද්‍යාගාරයක් හදලා විශේෂ තත්ත්වය යටතේ විශේෂ චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් ක්ෂේත්‍ර හදලා ඔය ප්‍රතිහාරය කරන්න බෑ. හැබැයි අපි හිතනවා එහෙම තැන් ඇති කියලා. මේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉන්න නිසා, අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවට යන නිසා, මේ ප්‍රශ්නේ තියෙන්නේ විවාහ වෙලා තියෙන නිසා, දරුවෝ ඉන්න නිසා, දෙමව්පියන් බලා ගන්න තියෙන නිසා, මේ ආදී වශයෙන් අප නිදහසට කාරණා සහ මැතිවිලි ඉදිරිපත් කරනවා. අපි විඳින දුක ගැන දවසාන වශයෙන් කියන්න තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි, මේ සියල්ල ප්‍රතිඵලයක් විදියට අප විඳින්නේ මහා දුකක්. සැපක් නෙමෙයි. සැපක් විඳින්න තිබ්බර භෞතික තැන හිටියනම් අඩුම ගන්න. ඒ භෞතික වශයෙන් මහ වී ලොකු වියදමක් කරලා හදාගත්ත දේ ඇතුලේ හිටියනම් ඒ මිලේට ගත්ත දාස් ගානක් දීලා මිලේට ගත්තේ පුටුවක වාඩි වෙලා පහසුවෙන් හිටියා නම් එතන සැපක් තියෙයි. හැබැයි එතන වාඩි වෙලා එතන වාඩිලා ඉන්නේ භෞතික ශරීරයේ විතරයි. අර ව්‍යාගත්තේ ආහාරයේ මොකක් හරි රහක් තිබ්බනේ ඒක අනුභව කරන්න විඳින්න තිබුණා. එතන හිටියා නම් හැබැයි අපි එතන නැහැ. ඒ මදි. ඒ මදිකම නිසා අප අතෘප්තියෙන් තව හීනයක් දකිනවා, තවත් හීනයක් දකිනවා, තවත් හීනයක් දකිනවා. කෙලවරක් නැති සිහින නිර්මාතෘවරුන් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි අවසාන වශයෙන් මොනවද නිර්මාණය කරලා තියෙන්නේ කියලා බැලුවොත් සිහින විතරයි. තවමත් නිර්මාණය කරගෙන ඉන්නේ සිහින පමණයි. ඉන් එහා දෙයක් ඇත්තටම අපි හදලා නැහැ. ඇත්තටම හැදූ දේවල් ඇති. හැබැයි ඒවා ඇත්තටම හැදූ දේවල් බවට පත් වෙන්නේ අපි ඇත්තටම මේ දේවල් තුල ජීවත් වෙන විතරයි. කිසියම් මොහොතක ඔබ සජීවීව සම්පූර්ණයෙන්ම ඔබේම ගේ ඇතුලේ හිටියොත් සියෙන් ඒ මොහොතේ විතරයි ඔබ ගේ ඇතුලේ හිටියා කියලා කියන්න පුළුවන්. ඔබේම ගේ ඇතුලේ හිටියා. ඒ මොහොතේ විතරයි. දෙහෙමනම් තත්වය කල්යාණ මිත්‍රවරුනි මේ දුක කියන්නේ අසහනය කියන්නේ මොන වචන වලින් කිව්වත් අසතුට අතෘප්තිය දුොම්නස ශෝකය පරිදේවේ මේ මොන වචන වලින් කිව්වත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය කියන සියලුම අත්දැකීම් අපි කැමති නැති අකමැති විඳින්ට රුචි නැති ඒ සියලුම අත්දැකීම් අවසාන වශයෙන් සිහිනයක කොටසක් විතරයි ඇත්තක් නෙමෙයි. ඒ දුක කියලා කියන්නේ ඇත්තකට නෙමෙයි. එය සිහිනේක ප්‍රතිපලය සංඛාරවල ප්‍රතිපලය ඇත්තක් නෙමෙයි. එය ඇත්තක් කියලා කියන්නේ තවත් සිටිවිල්ල. ඒ කලින් සිටිවිල්ල දුකයි කියලා කියන්නේ ඊළඟට එන සිටිවිල්ල. එයා තමයි කියන්නේ. ඉතින් අපි ඒක ඇත්ත කියලා බාර ගන්නවා. බාර අරගෙන එයා කියන විදිහට වැඩ කරාම ආයෙත් වැරදිනවා. එතකොට ඊළඟට එන සිටිවිල්ල කියනවා අර දෙවෙනි සිටිවිල්ල වැරදි. මේ විදිහට මේක තමයි ජීවිතෙම සිද්ධ වෙන්නේ. හීනෙන් හීනෙට අපි රැවටුණා. සංඛාරයෙන් සංඛාරයට රැවටුණා. රැවටිමින් අලුත් ප්‍රපංච ප්‍රපංචයෙන් ප්‍රපංචයට කතන්දරයෙන් කතන්දරයට දෙලොවක් අතර හැමදාම ජීවත් වෙනවා. මේ දෙලොවක් අතර ඉන්න කෙනාට එතන තියෙන සපත් නෑ, මෙතන තියෙන සපත් නෑ. මේ දෙකම නැති දුකක් තමයි විඳින්න වෙන්නේ. ඒ දුකත් ඇත්ත දුකක් නෙමෙයි. මොකද අපි ඉන්නේ ඇත්ත තැනක නෙමෙයි. සැබවින්ම නැති තැනක ඉන්න කෙනෙක් මොකක් වින්දත් කුමක් වින්දත් එය සැබෑවක් වෙන්න බෑ. සැපක් වින්දත් දුකක් වින්දත් ඇත්තක් වෙන්න බෑ. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ දුක යනු නැති කරන්න තියෙන දෙයක් නෙමෙයි, තේරුම් ගන්න තියෙන දෙයක්. බොහොම පැහැදිලිව ප්‍රථම ධර්මදේශනයේදීම බුදුරජාන් වහන්සේ ඒක දෙවෙනි ධර්මදේශනයේට කියෙන්නේ නැහැ. තියාගත්තේ නැහැ අවසාන මහා පරිනිබ්බාන දේශනයේදී විස්තර කරන්නේ. මුලින්ම පළවෙනිම ධර්මදේශනයේදී බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ දුක යනු දත යුතු දෙයක්, දැනගන්න තියෙන දෙයක්, හොඳට දැනගන්න තියෙන දෙයක්, ඇති කරන්න තියෙන දෙයක් නෙමෙයි, දැනගන්න තියෙන දෙයක්. ඒක දැනගන්න තියෙන්නේ මොකද්ද? මේක ඇත්තක් නෙමෙයි. ඒ මහා විප්ලවයක්. එතෙක් සහින් පසුවත් හැම ආගමක්ම හැම විද්‍යාවක්ම කිව්වේ මෙහෙම ඇත්තක් තියෙනවා දුක කියලා. ඒක අපි නැති කරමු. මේ පූජා කරාම නැති වෙයි, මේ චාරිත්‍ර ටික කරාම නැති වෙයි, මේ මන්ත්‍ර ටික කියවහම මේ බලිතොවින් බිලි පූජා කරාම නැති වෙයි, මේ පරීක්ෂණ ටික කරාම නැති වෙයි. බුදු දහම තමයි පළවෙනි වතාවට සහ අවසාන වතාවට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරේ එහෙම නැති කරන්න දෙයක් මෙතන නෑ. මේක හීනයක්. තමන්ම හදාගත්ත, තමන්ගේ නොදනුවත්කම නිසා, අසීය නිසා හදාගත්ත හීනයක අතුරු ඵලයක් තමයි දුක යන්නේ. අවශ්‍ය වෙන්නේ සිහිය ඇති කර ගැනීමයි. අවශ්‍ය වෙන්නේ විද්‍යාව පහළ කර ගැනීමයි. අවශ්‍ය වෙන්නේ ප්‍රඥා ලෝකය දල්වා ගැනීමයි. අතර ඔය කාරණා ටික සිද්ධ වෙනකොට, සිහිය ඇති වෙනකොට, ප්‍රඥා ලෝකය වැටෙනකොට, විද්‍යාව උදා වෙනකොට හීනයක් දකින්න බෑ තවදුරටත්. ඒ හීනේ අතුරුදහන් වෙලා යනවා. හීනේ අතුරුදහන් වෙනකොට, ආලෝකයේ වැටෙන විට, සිහින අතුරුදහන් වන විට, සිහිනය නිසා වින්දානම් කිසියම් වූ වෙහෙසක් හෝ දුකක්, ඒ දුක හෝ වෙහෙසට පවතින්න බැරි වෙනවා. ඒ ඉතිරි වෙන්නේ නැහැ. සිහිනය පලා යන්නේ සිහිනය ගෙනා දුකත් එක්කයි. ඒ දුක තියලා සිහිනය විතරක් පලා යන්නේ නැහැ, දුකත් අරගෙනයි සිහිනය නික්මෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ නිසායි දහම කියන්නේ සිහිය තමා එකම පාර, වෙන පාරවල් නැහැ. එකම පාර ඒකායන මාර්ගය නම් සතිපට්ඨානයයි. තේරුම් ගන්න භාවනාවේ තිබෙන වටිනාකම, සිතේකම් කර ගැනීමට හාරිය, ඊට වඩා ගැඹුරු, ඊට වඩා ඵලන්, ඊට වඩා සායෝගික සහ ධාර්මික ධර්මානුකූල කර්තව්‍ය මෙතනින් සිද්ධ වෙනවා. පුරුද්දක් බවට පත් කරගන්න එපා. සීයෙන් සිටින්න පුරුද්දට නෙමෙයි, සජීවීව මොහොතින් මොහොත සිහින්. සිටිවිල්ලෙන් සිටිවිල්ලට සිහින්, සිටිවිල්ලෙන් සිටිවිල්ලට සිහින් ඉන්න අමාරු නිසා තමයි අපි මුලින් පුහුණුවෙන්නේ හුස්මෙන් හුස්මට සිහින්. හුස්මක් දිගයි සිටිවිල්ලකට වඩා. චිත්තක්ෂණයක් කියන්නේ බොහොම කෙටි කාලයක්. හුස්මකට තප්පර ගාණක් අවශ්‍යයි, සිටිවිල්ලකට තප්පරයක්වත් අවශ්‍ය නැහැ. හුස්මෙන් හුස්මට සිහියෙන් ඉන්න වන පුහුණුව උපකාරී වෙනවා සිටිවිල්ලෙන් සිටිවිල්ලට සිහියෙන්. කුමක් සඳහාද? සිටිවිලි නැති කිරීම සඳහා නෙවෙයි. මේක නැති කරන්න දෙයක් නැහැ. සිටිවිල්ල සිටිවිල්ලක් විදිහට තේරුම් ගන්න. සිටිවිල්ලක් වස්තු බීජයක් කර නොගැනීම පිණිස, සිටිවිල්ලක් මුල් ගලක් කරගන්නට නෙවෙයි, තවත් අලුත් කොට නැගිල්ලක් හදන්න. එනේන සිටිවිල්ල සිටිවිල්ලක් විදිහට දකින්න සිහින හදා ගැනීමකින් තොරව. අතීතයේ දුටු සිහින පිළිබඳ වර්තමාන වාර්තාවයි සිටිවිලි. අතීත සිහින පිළිබඳ වාර්තාව. ඒ වාර්තාව වාර්තාවක් විදිහට අවබෝධ කරගන්න අලුත් සිහිනවලට මුල කිරීමකින්ද. අතීතයේ වින්ද දුක පිළිබඳ මතක් වේවි. වර්තමානයේ දුකක් නැති බව රසක් වේවි. අනාගතයේ සඳහා අලුත් දුක් පැල කරගන්නේ නැති බවත් තහවුරු වේවි. වර්තමාන වශයෙන් නිදහස්, අනාගත වශයෙන් නිදහස්. ඒ සඳහායි භාවනා. සරලයි, බොහොම සරලයි, කියන්නට බැරි තරම් සරලයි. කියන්න ගිය විට මේ සංකීර්ණ වෙනවා. මේ එහෙම නොකර කියන්ටත් බැ. ඊටත් වැඩි සංකීර්ණ කරගන්න නැතුව ප්‍රායෝගිකව භාවනාව තවත් සරල කරගන්න. කවදා හරි දවසක දුක නැති වේවි කියන ඒ හීනේ දැකීම වෙනුවට ඒ හීනේ අත්හැරලා දාලා මෙතනම සිහියෙන් ඉන්න තැනම එතනම තිබෙනවා ලොකු අත්සැසිල්ල, ලොකු නිදහසක්, ලොකු සැනසීමක්. අනාගත පැත්තෙන් සහතිකයක් ලැබෙනවා තමයි. කල්‍යාණ මිත්‍රවරුනි, ඇසූ කාරණා මෙනෙහි කරන්න. මෙනෙහි කළොත් පමණයි ධාරණය වෙන්නේ, දිරවන්නේ. එහි කිසියම් පෝෂණයක් තිබෙනවා නම් ඒ පෝෂණය ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට අවශෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ මෙනෙහි කළොත් පමණයි. මෙනෙහි කිරීම කල් දාන්න එපා. අප දන්නවා විනාඩියෙන් විනාඩියට අමතක වෙන කරුණු වැඩි. හෙට වෙනකොට භාගයකට වැඩිය මතක නැති වෙන්න පුළුවන්. ඒ නිසා දහවල් දානයේ වනතුරු දානයෙන් පසුව මේ ඇසූ කාරණා සිහියෙන් මෙනෙහි කරන්න, බලන්න, සිතා බලන්න, මෙනෙහි කර බලන්න, ප්‍රත්‍යක්ෂා කර බලන්න. එයි මතුවෙන ගැටලු තිබෙනවා නම්, එකඟ විය නොහැකි තැන් තිබෙනවා නම්, තවත් පැහැදිලි කරගන්න ඕනි තැන් තිබෙනවා නම්, පස්වරුවේ අපි එකට විතර මොන ගැන්නාම තව ටිකක් මෙනෙහි කර සාකච්ඡා කර. දහවල් දානය තව ටික වෙලාවකින් දානයට සම්බන්ධ වෙන්න. මේ කිව්ව කාරණා කොතරම් දුරට ප්‍රායෝගිකව එතනදී අත්දකින්න පුළුවන්ද කියලා බලන්න. ඕනෙම තැනකදී දහම අත්දකින්න පුළුවන්. මක් නිසාද? දහම සජීවී දේ. හැම දිනාටම තෙරුවන් සරණයි.